ඔබ රැඳ සිරින්නේ SBS සිංහල සේවය සමකෙන්. වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසන්න sps.com.au/සිංහල වෙපඩවයට.
SBS ගුවන්විදිලය ප්‍රවෘත්ති කාලීන සිදුවීම් සහ තොරතුරු ඔබ වෙත සමීප කරවයි. සම්බන්ධ වන්න SBS සිංහල ගුවන්විදිලය සමඟ sps.com.au/sinhalese.
ශ්‍රී ලංකාවේ තත්ත්වීති පිළිබඳව බොහෝ දෙනෙක් අවධානයෙන් සිටින්නේ වගේම බලාපොරොත්තු වෙ සිටින අලුත් තොරතුරු දැන ගැනීම. ඉතින් අපි මෙතැන් සිට ආරම්භ කරනවා සඳුදා දවසේ අපේ සතියේ ශ්‍රී ලාංකීය පුවත් විමසුම විශේෂාංගය. මේ ගෙවිලගේ සතියේ ශ්‍රී ලංකාවේ සිදුවන උණුසුම් තොරතුරු පිළිබඳව අපි හැමනම් සාකච්ඡා කිරීම ආරම්භ කරමු. මේ වෙනකොට උද්ඝෝෂණ ව්‍යාපාර දිගින් දිගටම පැවැත්වෙනවා. ඒ වගේම බහරකාර ආණ්ඩුවක් පිළිබඳව සාකච්ඡා වෙනවා. ඒ විතරක් නෙමෙයි, රජයට දෝෂාභියෝගයක් විශ්වාස භංගයක් ගෙනීම සඳහා තියෙන සාකච්ඡා පිළිබඳවත් තොරතුරු වාර්තා වෙනවා. මෙයාදී නොයෙකුත් තොරතුරු අතරතුරේදී ශ්‍රී ලංකාවෙන් මේ වෙනකොට වාර්තා වෙමින් තියෙන තත්වයෙන් අද දවසේදී අපි සාකච්ඡාව ආරම්භ කරමු. තොරතුරු වාර්තාකරණයට සුපුරුදු පරිදි ශ්‍රී ලංකාවේ සිට දැන් සූදානම් සිටිනවා මාධ්‍යවේදී මනෝජ් උදටියාවල. සුබෝදෑසනක් ආයුබෝවන් මනෝජ්. ඊයේ සිදුවුණු විශේෂිතම සිදුවීමෙන් අපි අද සාකච්ඡාව ආරම්භ කරමු. මේ වෙනකොට බහරකාර රජයක් පිහිටුවීම සඳහා වත්මන් ආණ්ඩුවෙන් ඉවත්ව ගිය මැති ඇමතිවරුන් මන්ත්‍රීවරුන් 41 දෙනාට යම් ආරාධනාවක් කළා තිබුණා සාකච්ඡා කරන්න එන්න කියලා ජනාධිපතිවරයා. මොකද්ද මේ ඊයේ රාත්‍රියේ පැවැත්වුණු සාකච්ඡාවේ අවසන් ප්‍රතිඵලය බවට පත් වෙන්නේ? එතනදී වැඩිපුරම සාකච්ඡා කළ තියෙන මොන වගේ කරුණුද?
ඔව්, විශේෂයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛව ආණ්ඩුවේ ඉඳලා අයින් වුණු මන්ත්‍රීවරු 41 දෙනෙකුගේ කණ්ඩායම ජනාධිපතිවරයාට ලියුමක් යොමු කරලා තිබුණා. මේ වෙලාවේ කොයි ආකාරයෙන්ද රටේ පවතින දේශපාලන ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න කටයුතු කරන්න කියලා ඒක යෝජනාවලියක් විදිහට තමයි ඉදිරිපත් කරලා තිබුණේ. ඒකට අපි දැක්කා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා, ඒත් එක්කම වාස්තු නායකකාරී හිටපු ඇමතිවරයා, අනුරේ ආපා මන්ත්‍රීවරයා, විජේදාස රාජපක්ෂ ජනාධිපති නීතිඥවරයා අත්සන් කරලා තිබුණා. මේ අර්බුදයට විසඳුම් හොයන්න සියලු පක්ෂවලින් සමන්විත ජාතික විධායක සභාවක් පත් කරන්න, පාර්ලිමේන්තු එකඟතාවත් එක්ක නව අගමැතිවරයෙක්, ඒ වගේම සියලු පක්ෂ නියෝජනය වෙන විදිහට කැබිනට් මණ්ඩලයක් පත් කරන්න කියලා යෝජනා කරා. ඒත් එක්ක මේ අගමැතිවරයා සහ කැබිනට් මණ්ඩලය එක්ව කටයුතු කරලා සීමිත කාලයක් ඇතුළේ මැතිවරණයකට යන්න ඕන කියලා යෝජනාවලිය ඉදිරිපත් කරා. විශේෂඥයන්ගෙන් යුතු කමිටුවක් පත් කරලා අමාත්‍යංශ ගණන තීරණය කරන්න, ඊට ගැළපෙන විදිහට සියලු පක්ෂවලින් කැබිනට් මණ්ඩලය පත් කරන්න, මේ වගේ යෝජනා කීපයක් ඉදිරිපත් කරා. ඒ පිළිබඳව සාකච්ඡා කරන්න තමයි ජනාධිපතිවරයා ආරාධනා කරලා තිබුණේ. අනු ඊයේ කණ්ඩායම සහභාගී වුණා. නමුත් එකඟතාවක් නොමැතිව මේ හමුවීම අවසන් වෙලා තිබුණා. ඒ අනුව ආයෙමත් හමු වෙලා සාකච්ඡා කරන බලාපොරොත්තු ඇතිව කණ්ඩායම සමු අරගෙන තිබුණා. එකඟතාවයකින් තොරව තමයි මේ රැස්වීම ඊයේ නිමාවටපත් වුණේ. විශේෂයෙන් මේ ඔවුන් යෝජනා කරනවා රාජපක්ෂ වරුන්ගෙන් තොර කැබිනට් මණ්ඩලයක් පත් කරන්න. එතකොට අග්‍රාමාත්‍යවරයා ඉවත් වෙන්න ඕන කියන යෝජනාව කරලා තිබුණා. බොහෝ දුරට ජනාධිපතිවරයා ඊට එකඟතාවක් දැක්වුවේ නැති බව වාර්තා වෙනවා. ඒ හේතුවෙන් තමයි යම් විදිහට එකඟතාවක් නැතිව මේ වැඩ කටයුත්ත නිමාවට පත් වුණේ. නමුත් මේට විසඳුම් සොයන්න ඉදිරියේදී ආයමත් මේ කණ්ඩායම් එකතු වෙයි කියන බලාපොරොත්තුවක් තිබිලා තියෙනවා.
යලිත් හමු වෙන්න දිනයක් එහෙම දාගෙන තිබුණාද එතනදී? ඒ පිළිබඳව ආරංචියක් තියෙනවද මනෝජ්?
තාම මේ පිළිබඳව දිනයක් පිළිබඳව තොරතුරු වාර්තා වෙනවා. නමුත් ඉදිරියේදී සාකච්ඡා කිරීමේ බලාපොරොත්තු ඇතිව කියලා තමයි වාර්තා වෙන්නේ තොරතුරු.
මේ අතරතුරේදී ලෝක දේශපාලනය පිළිබඳව කතාබහ කරද්දී විශ්වාස භංග දෝෂාභියෝග පිළිබඳව විශේෂයෙන් කතාබහට ලක් වුණා මේ ගෙවිලා ගිය දින දෙක තුන තුළදී. ඊයේ වෙනකොට අපිට ආරංචි වුණා පාකිස්තානයට අත්වලා තිබුණු ඉරණම පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් හට ඉවත්වන්නට සිදු වුණා ඔහුට එරෙහිව ගෙන ආපු දෝෂාභියෝගයෙන් ඔහු පරාජයට පත්වීම නිසා. දැන් මේ වගේ යම් කිසි සූදානමක් ලංකාවෙත් මේ වෙනකොට මේ ඇති වෙලා තියෙන වාතාවරණයත් සමගින්ම යම් සූදානමක් අපිට වාර්තා වෙමින් තියෙනවා විපක්ෂයේ පැත්තෙන්. සජබෙන් මේ වෙනකොට යම් සූදානමක් තියෙනවා ජනාධිපතිවරයාට දෝෂාභියෝගයක් සහ වත්මන් රජයට විශ්වාස භංගයක් ගැනීම සඳහා. මේ වෙනකොටත් සියලු වැඩ කටයුතු අත්සන් ලබා ගැනීම ආදී කටයුතු ආරම්භ වෙලායි තියෙන්නේ. එහි අලුත්ම තොරතුරු පිළිබඳව මීළඟට මම දැනගන්න කැමතියි මනෝජ්. වාර්තා වෙන තොරතුරු මොනවද අලුතෙන්ම?
ඔදිලුක්ෂී, ආණ්ඩුවට එරෙහිව විශ්වාස භංගයක්, ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගේනවා කියලා විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තුවේදී කිව්වේ පහුගිය 8 වෙනිදා. ඉතින් ඔහුන් කිව්වේ ජනමතයට ආණ්ඩුව කන් දෙන්නේ නැත්නම් ව්‍යවස්ථානුකූලව ගැටළු විසඳා ගන්න සූදානම්. ඒ හින්දා ආණ්ඩුවට එරෙහිව අරගෙන එන විශ්වාස භංග යෝජනාවට පාර්ලිමේන්තුව මන්ත්‍රීවරුන්ගේ අත්සන් ලබා ගන්නවා කියලා පෞගේ සිකුරාදම අත්සන් කීපයක් ලබා ගත්ත. දැන් ඊයේ සජබි මන්ත්‍රීවරු හම්බ වුණා, ඔවුන්ගේ රැස්වීමක් තිබුණා. මාලේකම්බරය සඳහන් කරේ මේ විශ්වාස භංගයට සියලු මන්ත්‍රීවරුන්ගේ අත්සන් ඊයේ දිනේ ලබා ගන්න පුළුවන්කම ලැබුණා කියලා ඊයේ තිබුණු රැස්වීමෙන් පස්සේ යම් ආකාරයකට මේ විශ්වාස භංගය සාර්ථක වුණොත් එතනින් එහාට ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් අරගෙන එන බලාපොරොත්තුව තමයි ඔවුන්ට තිබුණේ. ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ ආණ්ඩුවට එරෙහිව අරගෙන එන විශ්වාස භංග යෝජනාවට අත්සන් කරන්නේ නැහැ කියලා කිව්වා. ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රීවරුත් මේ පිළිබඳව සඳහනක් කරා. මේ අවස්ථාවේ විශ්වාස භංග යෝජනාවක් අරගෙන ඉන්නේ මැතිවරණයකට යන බලාපොරොත්තුවෙන්. ඒ හින්දා මේ වගේ වකවානුවක විශ්වාස භංගයක් අරන් ඇවිල්ලා රට තවත් අරාජික කරන්න සූදානම් නැහැ කියලා ඔවුන් සඳහන් කළා. කොහොමුණත් ඊයේ දවසේ සමග ජන බලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරු ඊට අත්සන් තැබුවා කියලා වාර්තා වෙනවා. ඔවුන්ගේ මූලික අභිප්‍රාය වෙලා තියෙන්නේ මුලින්ම විශ්වාස භංගය අරගෙන ඇවිල්ලා ඒක සාර්ථක වුණාට පස්සේ ජනාධිපතිවරයාට දෝෂාභියෝගයකුත් අරගෙන ඇවිල්ලා ජනාධිපතිවරයා ඉවත් නොවෙනවා නම් ඔහුට ඉවත් වෙන්න වැඩසලස්වන වැඩපිළිවෙලකට තමයි ගමන් කරමින් ඉන්නේ.
දැන් ඔය ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ, ඒ කියන්නේ පක්ෂ 11ක් තියෙනවානේ, ඒගොල්ලෝ එකඟ නොවුනට විරුද්ධ පක්ෂයට සහයෝගය දක්වන අනිකුත් පක්ෂවල මතය මොකක්ද මේ සම්බන්ධව? දැන් TNA එක, එතකොට මුස්ලිම් පක්ෂ, ඒගොල්ලෝ මොකද කියන්නේ?
ඔවුන් තාම ඒතුමනව අදහස් දැක්වීමක් කරලා නැහැ. දැන් සිකුරාදා සජබේ තමයි වැඩේ පටන් ගත්තේ. එදා ඔවුන්ගේ සීලු මන්ත්‍රීවරුත් අත්සන් ලබා ගත්තේ නැහැ. නමුත් යම් කිසි මන්ත්‍රීවරු ප්‍රමාණයකගේ ලේඛනයකුත් ප්‍රසිද්ධියට පත් කරා. ඔවුන් බලාපොරොත්තු වෙන ආණ්ඩුවේ සීලු දෙනාගේ සහයෝගය ලබා ගන්න දැනට ප්‍රතිචාර දක්වලා තියෙන්නේ. ඒ කියන්නේ ආණ්ඩුවට එක ඉඳලා ඉවත් වුණු, එම නැත්නම් ඊයේ රැස්වීමට සම්බන්ධ වුණු පක්ෂ සහ කණ්ඩායම් පමණයි.
හොඳයි, අපි බලමු දැන් බහුතර බලයක් සහිතව මේක සම්මත විය යුතුයි. ඒ සඳහා වටපිටාව සැකසෙන්නේ කොහොමද කියලා ඉදිරි දින කිහිපය තුළදී ඒ පිළිබඳව අපිට අලුත්තරතුරු ලැබෙවි. අපගේ දෛනික ප්‍රවෘත්ති ප්‍රකාශ වලට සම්බන්ධ වෙන ඒ සම්බන්ධව අලුත්තරතුරු අපි ඔබට රැගෙන එන්න සූදානම් දෛනිකව සතියේ දින තුළදී. අපි ඊළඟට කතා බහ කරමු මේ උද්ඝෝෂණ රැල්ල පිළිබඳව. අපි දන්නවා මේ වෙනකොට දිවයිනේ නන්දෙසින් උද්ඝෝෂණ රැලි පැවැත්වෙනවා. මේ උද්ඝෝෂණ රැලිවලත් විවිධ ස්වරූප අපි දකිනවා මනෝජ්. දැන් කිසිම දේශපාලන පක්ෂයක් නොමැතිව සාමාන්‍ය සිවිල් ජනතාව තුළින්ම මතුවෙන උද්ඝෝෂණ රැල්ලක් තියෙනවා. ඊට අමතරව තවත් උද්ඝෝෂණ රැල්ලක් තියෙනවා විපක්ෂයෙන්, එතකොට ජනතා විමුක්ති පෙරමුණෙන් මේ වගේ කණ්ඩායම්වල සහයෝගයේ මත ඉදිරිපත් කෙරෙන උද්ඝෝෂණ. ඊට අමතරව දැන් රජයේ විසින්ම මේ උද්ඝෝෂණ රැලිමාලාව මර්ධනය කරලීම උදෙසා රජයට සහාය දැක්වීමේ රැලිමාලාවකුත් ආරම්භ කළ තියෙනවා කියලා අපිට වාර්තා වෙනවා. මා කැමති මේ විරෝධතා ව්‍යාපාර සහ රජයේ විසින් අරගෙන තියෙන මේ අලුත්ම රැලිමාලාව සම්බන්ධවත් තොරතුරු කතා බහ කරන්න මොනවද අලුතින්ම වාර්තා වෙන්නේ කියලා.
ඔව්, රටපුරා උද්ඝෝෂණ වැඩිම අවධානයක් තියෙන ගාලු මෝදර මේ ඔබයි මායි කතා කරන මේ මොහොතේ පැවැත්වෙන උද්ඝෝෂණයට තමයි වැඩි අවධානයක් තිබෙන්නේ. ඊයේ ජනතා විමුක්ති පෙරමුණ අනුරාධපුරයේ උද්ඝෝෂණයක් පැවැත්වුවා. ආණ්ඩුවට සහයෝගය දක්වමින් ජනාධිපතිවරයාට සහයෝගය දක්වන උද්ඝෝෂණ මාලාවකුත් අතර පැවැත්වෙන මේ සියල්ල අතරේ ගාලු මෝදර පිටියේ මේ මොහොතේ පැවැත්වෙන විරෝධතාවයට තමයි බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වෙලා තියෙන්නේ. ඊයේ අධික වැසි කොළඹට ඇදහැළුණ, නමුත් ඒ වැසි නොතකා සීතලේ මහපාන්දර ජනාධිපති කාර්යාලය අසල මේ පිරිස විරෝධතාවයේ නිරත වුණා. නිර්පාක්ෂික අරගලය කියලා තමයි මේ විරෝධතාව ආරම්භ වුණේ. තවමත් ජනාධිපති කාර්යාලය ආවට ප්‍රදේශ රැසකින් ආපු ආගමික නායකයින් මේ ඇතුළු විවිධ කණ්ඩායම් ඉන්නවා. දැන් ඊයේ දිනේ අපි දැක්ක ඉස්ලාම් ජාතිකයින් මේ ස්ථානයේදීම ආගමික වතාවත්වල පවා නිරත වෙමින් ජාතික ධජ අතේ තියාගෙන ඒ ස්ථානයට, ඒ කියන්නේ මේ විරෝධතාවයට එකතු වෙලා හිටියා. විදේශිකයෝ කීප දෙනෙක් ඊට එකතු වෙලා හිටියා. මෙවැනි විවිධ කණ්ඩායම් මේ ස්ථානයට ඇවිල්ලා විරෝධතාවයෙන් නිරත වෙනවා අපි දැක්කා. ඔවුන් දැන් ඊයේ කියලා තිබුණා මේ සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද සමරන්නේ ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉදිරිපිට ඉඳගෙන කියලා. මේකට සහයෝගය පළ කරන්න කොළඹ අගරදු ගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වගේ කණ්ඩායම්, ක්‍රිස්තියානි කතෝලික ජනතාව, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වන විරෝධය මේකට එකතු කරලා තියෙනවා. ප්‍රසිද්ධියේ කාදිනල් හිමිපාණන් අදහස් දැක්වීම සිද්ධ කරා. ඉතාමත් කෙටි කාලයක් පමණයි මේ රජයට බලේ ඉන්න පුළුවන් වුණේ, මාස 3ක් විතර කාලයක්. එතනින් එහාට රජය පිරිහෙන්න පටන් ගත්ත අදට පාලනය කරන්න බැරි තැනට ඇවිල්ලා තියෙනවා. මේ චෝදනාව වුන් කරන්නේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් යම් විදියකට පාස්කු ප්‍රහාරයෙන් වාසිගත මිසක් එතනින් එහාට ඔවුන්ට සාධාරණයක් ඉෂ්ට වුණේ නැහැ කියලා. ඒ අතරෙම අපි දකිනවා රජයට සහාය පළ කිරීමේ උද්ඝෝෂණ මාලාවකුත් සංවිධානය කරලා තියෙනවා. රජයේ පාර්ශවය පිළිබඳව මාධ්‍යයට නිවේදන නිකුත් කරලා තිබුණා. තංගල්ල, මහනුවර, මඩකලපුව කියන ස්ථානවල මේ රැලි රජයට සහාය පළ කිරීමේ උද්ඝෝෂණ පැවැත්වෙනවා කියලා. ඒ ආකාරයෙන් රජයට එරෙහිව එල්ලවන ප්‍රතිරෝධයට ප්‍රතිචාර උද්ඝෝෂණ වලින්ම දක්වන්නත් මේ වෙලාවේ කටයුතු කරලා තියෙනවා.
SBS ගුවන්විදුලිය ප්‍රවෘත්ති කාලීන සිදුවීම් සහ තොරතුරු ඔබ වෙත සමීප කරවයි. සම්බන්ධ වන්න SBS සිංහල ගුවන්විදුලිය සමග sbs.com.au/sinhalese.
මනෝජ්, දැන් අපි දන්නවා මේ ඔස්ට්‍රේලියාවේ ඉඳගෙන ශ්‍රී ලංකාවට පැමිණුණා. දැන් මේ වෙනකොට වැඩබාර අරගෙන තියෙනවා අලුත් මහ බැංකු අධිපතිවරයා විදිහට නන්දලාල් වීරසිංහ මහතා. නන්දලාල් වීරසිංහ මහතා මීට කලින් මේ ක්ෂේත්‍රයේම නියලුණු බොහොම ප්‍රවීණෙක්. ආර්ථික සම්බන්ධව, ආර්ථික අර්බුදය පිළිබඳව නන්දලාල් වීරසිංහ මහතා මාධ්‍යයට විශේෂයෙන් අදහස් දැක්වීමක් කළ තිබුණා. මොකද වෙලා තියෙන්නේ සහ මොකද්ද කරන්න ඕනේ කියලා. ඒ සම්බන්ධව මම ටිකක් අවධානය යොමු කරන්න කැමතියි. ඊළඟට ඔහු පළ කරපු අදහස් සහ ඒ සම්බන්ධව තියෙන අනිකුත් ආර්ථික විශේෂඥයන්ගේ සහ රජයේ මතය මොකක්ද ඒ පිළිබඳව කියලා.
මේ සම්බන්ධයෙන් රටේ ආර්ථික අර්බුදයක් තියෙන නිසා මහ බැංකුව සහ මහ බැංකුව අධිපතිවරයා පිළිබඳව රටේ විශේෂ අවධානයක් යොමු වෙලා තියෙනවා. යම් ආකාරයකින් ඔහු පත්ුණායින් පස්සේ මැදිහත් වුණු ආකාරය සහ ජනතාවට දක්වපු අදහස් එක්ක යම් සාධනීය බලාපොරොත්තු දල්වන්නත් ඔහුට හැකියාව ලැබුණා කිව්වොත් මම හිතන්නේ ඒක වැරද්දක් නෑ. ඔහු ඔවුන්ගේ මූල්‍ය ක්ෂේත්‍රයේ අධ්‍යක්ෂකීම් පාවිච්චි කරලා විශේෂයෙන්ම ඔහු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විකල්ප විධායක අධ්‍යක්ෂවරයෙකු විදිහටත් කටයුතු කරලා තිබුණා. ඒත් එක්කම ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ අධ්‍යක්ෂවරයා, ඒත් එක්කම සහකාර අධිපතිවරයෙක් විදිහට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති මේ වගේ තරතුරු හොබවලා තිබුණා. ඉතින් ඔහු කිව්වා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක දැන් මේ වෙනකොට සාකච්ඡා ආරම්භ කරන්න අඩිතාලම දාලා තියෙනවා. ඒ හින්දා අද සඳුද දවසේ මේ සම්බන්ධයෙන් ඔවුන් එක්ක පළමු සාකච්ඡාව කරන්න සූදානමින් ඉන්නවා කියලා සඳහන් කරා. ජූලි මාසයේ ඇමරිකන් ඩොලර් බිලියන එක අපි ස්වෛරීත්ව බැඳුම් කරන අය විතරක් ගෙවන්න තියෙනවා. ඒ හින්දා මේ සියලු ණය ප්‍රතිව්‍යුහගත කරන්න කටයුතු කරනවා කියලා තිබුණා. කාලයක් තිස්සේ ආර්ථික විශ්ලේෂකෙන්කු ණය ප්‍රතිව්‍යුහගත කරන්න උත්සාහ කරන්න තියෙන සල්ලි වලින් ණය ගෙවනවට වඩා කියලා ඒට ප්‍රධාන අවධානය යොමු කරලා තිබුණා ණය ප්‍රතිව්‍යුහගත කිරීම කෙරෙහි. ඒත් එක්කම සල්ලි අට්ටු ගහපු කාරණේ ප්‍රමාණය ඉක්මවල මුදල් අට්ටු ගහලා තියෙනවා. නමුත් අවුරුදු දෙකක් විතර වෙන කාලයක් සිද්ධ වෙච්චි මේ ක්‍රියාවලිය ඉතාම ක්ෂණිකව ආයිමත් ආපස්සට හරවන්න බෑ. නමුත් සල්ලි අට්ටු ගහන එක අවම කරන්න දැනටමත් පියවර අරගෙන තියෙනවා කියලා ඔහු කිව්වා. විශේෂයෙන්ම රටේ ආර්ථිකයලි ගොඩනගන්න නිවැරදි මූල්‍ය ප්‍රතිපත්තියක් වගේම දේශපාලනික ආර්ථික ස්ථාවරත්වය ගොඩනගන්න ඕනේ. ඒ හින්දා ඔහු ජනතාවට කිව්වා ආණ්ඩුවට එරෙහි උද්ඝෝෂණ කරලා හෝ නැතුව තමන්ගේ පාලකයන්ට බලපෑම් කරලා රට ඇතුළේ යම් දේශපාලන ස්ථාවරත්වයක් ඇති කරන්න, ඒ හරහා තමයි මූල්‍ය ස්ථාවරත්වය ගොඩනගන්න පුළුවන් කියලා. ඒත් එක්කම නීති රෙගුලාසි පනවලා යම් ආකාරයකින් වෙළඳපළේ කටයුතු පාලනය කරන්න බෑ කියන කාරණය ඔහු කිව්වා. මේ මිල පාලනයට ගැසට් ගහලා ගැසට් නිවේදන විශාල ප්‍රමාණයක් නිකුත් කරලා මේ ප්‍රතිඵල අත්කරගන්න බෑ කියන කාරණයටත් ඔහු යම් අවධානයක් යොමු කරලා තිබුණා. ඉතින් මේ වගේ කාරණා නිසා ඔහු මේ ආණ්ඩුව විශේෂයෙන් පෞගේ කාලේ ගත්තු තීන්දුව తీරන එක්තරා විදිහකට අභියෝගාත්මක භාවයකට ලක් කරන, අභියෝගයට ලක් කරන, එහෙම නැත්නම් ඊට ප්‍රතිවිරුද්ධ මත දක්වන ස්වභාවයක් තිබුණා. කොහොමනත් ඔහු කියලා තිබුණා තමන් ස්වාධීනව වැඩ කරන්න ඉල්ලලා තමයි මෙතනට ආවේ. ඉන්න තමන් ස්වාධීනව මේ කෙරෙහි අවධානය යොමු කරන්න, වැඩ කරන්න අවස්ථාව ලබා දෙන්න කිමි ඉල්ලීමක් ඔහු සිද්ධ කරලා තිබුණා.
දැන් හිටපු මහ බැංකු අධිපතිවරයා අජිත් නිවාඩ් කබ්‍රාල්ට රටින් පිට වෙන්න තහනම් කළා කියලා යම් ආරංචියක් තියෙනවා. මේකේ සත්‍යතාවය මොකක්ද?
ඔව්, ඔහුට ලබන 18 වෙනිදා වෙනකන් රටින් පිට වෙන එක වළක්වලා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයක් නිකුත් කරලා තියෙනවා. විශේෂයෙන්ම 2006 අවුරුද්දේ ජූලි මාසයේ පළවෙනිදා ඉඳලා 2015 ජනවාරි 8 වෙනිදා වෙනකන් කාල සීමාවේ ඔහු ලංකාවේ මහ බැංකු අධිපතිවරයා විදිහට කටයුතු කරලා අවාත්‍ය මණ්ඩලය හරි මූල්‍ය මණ්ඩලය හරි අනුමැතියක් නැතිව අමරිකා එක්සත් ජනපදයේ ඉමාඩ් ෂා සුබේරි කියන පුද්ගලයාට ශ්‍රී ලංකා ජනරජයේ මුදල් වලින් ඇමරිකන් ඩොලර් බිලියන 6.5ක් ගෙවීම හරහා දණ්ඩ නීති සංග්‍රහය යටතේ සාපරාදී වරදක් සිදු කරලා කියලා එක ආකාරයකින් පැමිණිලි සඳහන් වෙනවා. ඒ අනුව මහ බැංකුවේ අධිපතිවරයා විදිහට කටයුතු කරනකොට මේ අවුරුද්දේ ජනවාරි 18 වෙනිදා කල්පිරෙන්න ඕන ස්වෛරීත්ව බැඳුම් කරවලින් ශ්‍රී ලංකා රජයට ඇමරිකන් ඩොලර් මිලියන 500ක පාඩුවක් සිද්ධ කරා කියලා සඳහන් වෙනවා. ඒ වගේම මහ බැංකු අධිපතිවරයා විදිහට කටයුතු කරමින් ඉන්න කාලේ තමන්ගේ සමීප ඥාතීන් එහි තනතුරු සඳහා පත් කරලා රහස්‍ය තොරතුරු පිටකිරීම ඒ හරහා භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම් කරන එකතු වලින් ලංකාවේ රජයට රුපියල් බිලියන 10.4ක පාඩුවක් සිදු කරා කියලා මේ වගේ චෝදනා කිහිපයක් ඔහුට එල්ල කරලා තිනවා. එහෙනම් මේ සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන නිසා හිටපු මහ බැංකුව අධිපතිවරයාට රටින් පලා යන්න යම් ආකාරයකින් අවකාශයක් තියෙන හින්දා රටින් පිටවීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරලා තියෙනවා. ඒ හින්දා ලබන 18 වෙනිදා වෙනකන් ඒ තීරණය බලාත්මක කරලා තියෙනවා.
කැබිනට් එකට මොකද වෙන්නේ කියලා ටිකක් සාකච්ඡා කරමු. අපි දන්නවා මේ කැබිනට් මණ්ඩලය සමස්තයෙන්ම ඉල්ලාසීම් ලිපි බාර දුන්නා. ඊට පස්සේ මේ තියෙන අයට මාපහු මේ එම පත්වීම් ලබා දුන්න කියලා තාන්දෝලනයක් ගියා. ඒ අතරතුරේදී මුදල් අමාත්‍ය තනතුර තමන්ට අලුතෙන් බාර දුන්නට පස්සේ පැය 24ක් ඇතුළත ඒ අමාත්‍ය තනතුරේ ඉල්ලා ස්වීමේ ලිපිය බාර දෙන්නටත් හිටපු අධිකරණ අමාත්‍යවරයා විදිහට කටයුතු කරපු අලි සබ්‍රි මහතා කටයුතු කරලා තිබුණා. මේ නිසා මේ කැබිනට් පත්වීම් සම්බන්ධව ටිකක් ආందోලනාත්මක කතාබහක් තියෙන්නේ. සම්පූර්ණ වශයෙන්ම කැබිනට් එක නම් කළත් නැහැ. මේ සම්බන්ධව මොකද්ද තියෙන සූදානම සහ වැඩපිළිවෙල?
අපි දැක්ක හිටි හැටි අලුතෙන් කැබිනට් අමාත්‍යවරු 4 දෙනෙක් පත් වෙනවා. ඒ 4 දෙනාගෙන් 3 දෙනෙක්ම හිටපු අය හිටපු තනතුරු වලටමයි පත් උනේ. මේ වෙලාවේ විදුලි බලයේ බලශක්ති වලට අමාත්‍යවරයෙක් නැතුව මහමාර්ග ඇමතිවරයෙක් පත් කරේයිද කියලා චෝදනාවක් තිබුණා. කොහොමුණත් එතන සිද්ධ වුණේ පාර්ලිමේන්තු කටයුතු ඉදිරියට පවත්වාගෙන යාමට අවශ්‍ය සභානායක සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ජොන්සන් ප්‍රනාන්දු ඇමතිවරයාට හිටපු මහමාර්ග අමාත්‍යංශයේම ආයුධුන දිනේෂ් ගුණවර්ධන මැතිතුමා ඔහු සභානායකවරයා ඔහුට අධ්‍යාපන විෂය දුන්නා. විදේශ අමාත්‍යවරයෙක් රටට අවශ්‍ය නිසා ජීඑල් පීරිස් මහාචාර්යවරයා විදේශ ඇමති තනතුරේ පිහිටෙව්වා. මුදල් අමාත්‍යවරයාට දෙඩි දෝෂාරෝපණයක් එල්ල වුණා. ඒ හින්දා ඔහු ඉවත් කරලා අලි සබ්‍රි ජනාධිපති නීතිඥවරයා අධිකරණ අමාත්‍යවරයා වෙනුවට ඔහුට මුදල් අමාත්‍ය ධුරේ බාර දුන්නා. බාර දීලා පැය 24ක් යන කලින් ඔහු අයින් වෙනවා, මේක කරන්න බෑ කියලා කිව්වා. නමුත් ජනාධිපතිවරයා ඒක පිළි අරගෙන තිබුණේ නැහැ. ඒ හින්දා තවදුරටත් මුදල් අමාත්‍ය ධුරේ අලි සබ්‍රි ඇමතිවරයා කටයුතු කරනවා. බොහෝ දෙනෙක් විමසීම් කරන්න ගත්ත ඇයි මේ මහු එකපාරයි මුනේ, එකපාරක් කියවෙන්න ගත්ත ඔහුගේ පවුලෙන් සහ සමීපතමයින්ගෙන් යම් පීඩනයක් තියෙනවා මේ වෙලාවේ මේ වගේ තනතුරක් නොගෙනීම කියලා. අවදානම් වෙලාවක තනතුර ගන්න බැරි නිසා කියලා තව පැත්තකින් කියුණා. ඒ වගේම අපි දැක්ක ධම්මික පෙරේරා ලංකාවේ ප්‍රකට ව්‍යාපාරිකයෙක්, ඔහුට ධම්මික පෙරේරා ව්‍යාපාරිකයාට මුදල් අමාත්‍යංශ ලේකම් දුරේ බාර ගන්න කියලා ඉල්ලීමක් කරලා තිබුණා. ඒ නිසා අලි සබ්‍රි ජනාධිපති නීතිඥවරයා මුදල් අමාත්‍යකම බාර ගැනීම ප්‍රතික්ෂේප කරාය කියලා සමාජ මාධ්‍ය සහ විවිධ තැන්වල යම් ප්‍රචාරයන් පැතිරෙන්න පටන් ගත්තා. ඒවා තහවුරු නොකරත් එයත් යම් ආකාරයෙන් හේතුවක් වෙන්න පුළුවන් කියලා විවිධ අදහස් පළ වුණා. කොහොමුණත් අවසානයේ මුදල් අමාත්‍යංශ ලේකම් දුරේ ධම්මික පෙරේරා මහත්මයා බාරගත්තෙත් නැහැ. ජනාධිපතිවරයා සබ්‍රි ඇමතිවරයාගේ මුදල් අමාත්‍ය දුරේන් ඉවත් වීමේ ලිපිය බාරගත්තෙත් නැහැ. කොහොමුණත් දැන් අලුත් මුදල් අමාත්‍යංශ ලේකම්වරයෙක් පත් වෙලා තියෙනවා. අලි සබ්‍රි ජනාධිපති නීතිඥවරයා මුදල් අමාත්‍යවරයා විදිහට වැඩ කටයුතු කරගෙන යනවා. සෙසු කැබිනට් අමාත්‍යවරු පත් කිරීම සම්බන්ධයෙන් තමයි ආණ්ඩුව නියෝජනය කරලා ස්වාධීනුණු මන්ත්‍රීවරු පවා යෝජනා කළේ. මේ අග්‍රාමාත්‍යවරයත් ඉවත් වෙලා වෙනුවට අලුත් අග්‍රාමාත්‍යවරයෙක් පත් කරගමු කියලා ඩලස් සලහප්පෙරුම ඇමතිවරයාගේ නම යෝජනා වෙනවා. ඊයේ වෙනකන් ඔහු යම් ආකාරයකට කැමැත්තෙන් හිටියා. ඒක දැන් ඔහු ප්‍රතික්ෂේප කරනවා කියලා තොරතුරු වාර්තා වෙනවා. ඊට පස්සේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ උපසභාපතිවරයා නිමල් සිරිපාල දිසිල්ල ඇමතිවරයාව දැනට බාරකාර රජයේ අග්‍රාමාත්‍ය දුරට යෝජනා වෙලා තියෙනවා කියලා වාර්තා වෙනවා. කොහොම වුණත් දැන් බොහෝ දුරට අද දවසේ හෝ හෙට දවසේ මේ අමාත්‍ය මණ්ඩලය පත් කරයි කියලා වාර්තා වෙනවා. ගිය සෙනසුරාදා හෝ සිකුරාදා පත් කරන්න හිටියක් රට තුළ මිලියනයක ජනතාවක් එකතු කරලා පවත්වනවා කියපු උද්ඝෝෂණය නිසා හිටපු අයම ආයි තනතුරුවල පත්තුනොත් මේ උද්ඝෝෂණය දැඩි වෙන්න පුළුවන් කියන අදහසින් පහුගිය සිකුරාද හෝ සෙනසුරාදා අමාත්‍ය මණ්ඩලය පත් කරේ නෑ. ඒ වෙනුවට අද හෝ හෙට පත් කරයි කියලත් යම් විශ්වාසයක් තියෙනවා. අපි බලමු. දැනට වග කියන අමාත්‍යවරුන් නැහැ. විශේෂයෙන්ම විදුලි බලය සහ බලශක්තිය සම්බන්ධයෙන් අර්බුදයක් තියෙනවා. ඒ සම්බන්ධයෙන්වත් අමාත්‍යවරයෙක් නැහැ. හින්දා මේ අමාත්‍ය දුර සංඛ්‍යාව අඩු කරලා අලුත් වගකීම් විදිහට පුද්ගලයින් අඩු ප්‍රමාණයකකින් අමාත්‍ය මණ්ඩලයක් පත්තරයි කියලා බලාපොරොත්තු වෙනවා. හැබැයි හැමෝම බලාපොරොත්තු වෙන්නේ ඉන්නවා හිටපු මූණුද හිටපු කුට්ටමමද ආයිමත් අනලා මේ පත් කරන්න යන්නේ කියලා. ඒකත් එක්ක ජනතාවගේ ප්‍රතිරෝධයත් වෙනස් වේවි කියලා දේශපාලන පක්ෂත් කියනවා. අපි බලමු අද හෝ හෙටේ පත් කිරීම සිද්ධ වුණොත් කාවද ඒ සඳහා පත් කරන්නේ කියලා.
ඔව්, මුදල් අමාත්‍යවරයෙක් එහෙම නැතුව දැන් මේ වෙනකොට ශ්‍රී ලංකා රජයේ සූදානම වෙලා තියෙන IMF එකේ ආධාර ලබා ගැනීම කරන්නත් බැහැනේ. ඉතින් ඒ නිසා අලි සබ්‍රි ඇතුළු පිරිස IMF එකේ නියෝජිතයින් හමු වෙන්නට ඇමරිකාව බලා යන්නට නියමිතයි කියලා අපිට වාර්තා වෙනවා. කෙසේ හෝ අවසාන වශයෙන් ජනාධිපතිවරයා මේ ඉල්ලාසීමේ ලිපිය ප්‍රතික්ෂේප කළාට පස්සේ එම තනතුරේ වැඩ කටයුතු කරන්න අලි සබ්‍රි අමාත්‍යවරයා එකඟතාවය පළ කළාට පස්සේ දැන් මේ සූදානම කොහොමද?
අට තමයි යන්න හිටියේ. අටවෙනිදා වොෂින්ටන් වලට ගිහිල්ලා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් හමු වෙන්න. නමුත් දැන් මේ දිනේ 18 වෙලා තියෙනවා. ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක සාකච්ඡා කරන්න අලි සබ්‍රි මුදල් අමාත්‍යවරයාගේ මූලිකත්වයෙන් ලංකාවේ නියෝජිතයින් පිරිසක් ලබන 18 වෙනිදා වොෂින්ටන් බලා පිටත් වෙන්න නියමිත වෙලා තියෙනවා. මහා බැංකු අධිපතිවරයා ආචාර්ය නන්දලාල් වීරසිංහ, මුදල් අමාත්‍යංශ ලේකම්වරයා KMN සිරිවර්ධන මේ නියෝජිත පිරිසට ඇතුළත් වෙනවා. මේ සාකච්ඡා දින 5ක් පවත්වන්න දැනට සූදානම් කරලා තියෙනවා. විශේෂයෙන්ම විදේශ ණය ප්‍රතිව්‍යවගත කිරීමේ රජයේ වැඩපිළිවෙලට මූල්‍ය සහ නීතිමය සහයෝගයක් ලබාගෙන ඒ ගැනත් අවධානය යොමු කරන්න කටයුතු කරනවා කියලා බලාපොරොත්තු වෙනවා. කොමුණත් මුදල් අමාත්‍යවරයා, මහා බැංකුවේ අධිපතිවරයා, මුදල් අමාත්‍යංශ ලේකම්වරයා ඇතුළු පිරිස 18 වෙනිදා වොෂින්ටන් වලට ගිහිල්ලා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක ලංකාවේ මූල්‍ය අරමුදයට ගෙවුම් ශේෂ ප්‍රශ්නයට විසඳුම් සොයා ගැනීම සඳහා වන සාකච්ඡා ආරම්භ කරන්න නියමිත වෙලා තියෙනවා.
අවසාන වශයෙන් කෙටියෙන් හෝ දැනගන්නට කැමති මනෝජ්, මේ වෙනකොට මේ තෙල් අර්බුදයට, මේ ඉන්ධන අර්බුදයට මතුවලා තියෙන තත්වයට පිළියමක් විදිහට විටින් විට අපි දකිනවා මේ නැව් ලංකාවට පැමිණෙනවා. ඇතැම් මේවා බොහෝ කාලයක් ශ්‍රී ලංකා මුහුදු වෙරළේ නැංගුරම් ලාගෙන තිබෙන නිසා දඩමුදල් ගෙවෙන්නට පවා ආණ්ඩුවට සිද්ධ වෙලා තියෙනවා. මේ පැත්තෙන් මොනවද මේ වෙනකොට ආරංචි වෙමින් තියෙන අලුත් තොරතුරු?
නැව් වෙනකන් රටේ විශේෂයෙන්ම ඩීසල් පෝලිම් දක්නට තියෙනවා. දැන් අපි දැක්කා දවස් 11ක් ලංකාවේ මුහුදු සීමාවේ නතර කරලා තිබුණු නැවකට $52 million ගෙවලා පහුගිය 8 වෙනිදා නැව මුදවගෙන තිබුණා ඩීසල් මෙට්‍රික් 27,500ක් එක්ක. ඉතින් ලහිලහියේ මේ තෙල් බාලා එමත් නැත්නම් තෙල් නිකුත් කරලා ජනතාවට ලබා දෙන්න තමයි කටයුතු කරන්නේ. අතරේ පෝලිම් වල ජනතාව රැඳෙනවා. මම කියන්නේ ඊයේ දවසේ පෝලිම් වල ඉන්න පුද්ගලයින් අතරින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත් වුණු ප්‍රවෘත්ති වාර්තා වුණා යම් යම් ආබාධ තත්ත්ව නිසා. ඒත් එක්කම ඉන්දිය මූල්‍ය සහයෝගය යටතේ අපි ඉන්ධන ලබා ගන්න කටයුතු කරලා තියෙනවා. පහුගිය 6 වෙනිදාත් පෙට්‍රල් මෙට්‍රික් ටොන් 37,500කුයි ඩීසල් මෙට්‍රික් ටොන් 40,000කුයි තියෙන නැව් දෙකක් ආවා ලංකාවට. ඒ හින්දා මේ ඉන්දිය ණය ගැන යම් බලාපොරොත්තුවක් තියෙනවා. මේ යටතේ සපයලා ඉන්ධන මෙට්‍රික් ටොන් 270,000කට අධික ප්‍රමාණයක් ලංකාවට ලබා දෙන්නත් කටයුතු කරලා තියෙනවා. නැව් වෙනවා, ප්‍රමාද ගාස්තු ගෙවනවා, තියෙන ප්‍රශ්නේ විදේශ විනිමය අර්බුදය, වෙනත් කාර්යයන් සඳහා ප්‍රමුඛතාව ලබා දීලා තෙල් සඳහාත් අවශ්‍ය ප්‍රමුඛතාවය ලබා දෙද්දී විදේශ විනිමය සොයා ගැනීමේ අර්බුදයක් තමයි තියෙන්නේ. ඉන්ද තමයි මේ අවසාන වශයෙන් පහුගිය 7 වෙනිදා මුදල් ගෙවලා කියන්නේ නිරාකරණය කරගත්තු නැව දවස් 11ක් ලංකාවේ මුහුදු සීමාවේ නතර කරන්න සිද්ධ වෙලා තිබුණේ. ඉතින් එහෙම තමයි තත්ත්වය. ප්‍රමාද ගාස්තු ගෙවලා හෝ මුදල් හොයාගෙන විදේශ විනිමය හොයාගෙන රටට අවශ්‍ය ඉන්ධන ලබා ගැනීමේ වැඩපිළිවෙලක් තමයි මේ වෙලාවේ ක්‍රියාත්මක වෙලා තියෙන්නේ.
සෝතිය පල කරමින් ඔබට සමුදෙනව මනෝජ්, බොහොම ස්තුතියි මේ අලුත් තොරතුරු අප වෙත සමීප කළාට. ශ්‍රී ලංකාවේ තත් විති රගිනාවේ මාධ්‍යවේදී මනෝජ් උදටියාවල. එහෙමනම් අපි යලිත් හමුවෙමු. ආයිබෝවන්.
ආයිබෝවන් දිරුක්ෂ, බොහොම ස්තුතියි.
ලයික් කරන්න, ෂෙයා කරන්න, අදහස් ප්‍රකාශ කරන්න SBS සිංහල Facebook පිටුව follow කරන්න.